ಅಂದ್ರೆ ಸತರಾಹಾರ ದುಃಖ ಭಾವನ ವಿಕ್ರಣಿ ಇಕ್ಕಟ ಹೋಗಲು ನಂಗೆ ಮೇ ಕೊಳೆಯತಿ ಪೊತೆ ದಾಹತ್ತೆನಿ ಪಿಟುವ ಇತ್ತುಕಟ ಆಹಾರ ವರ್ಗ ಹತರತ್ತೀನು ಕಬಲಿಂಕಾರ ಆಹಾರ ಪಸ್ಸಾಹಾರ ಮನೋ ಸಂಚೇತನ ಆಹಾರ ವಿಜ್ಞಾನಾಹಾರ ಕೀಲ ಆಹಾರ ವರ್ಗ ಹತರತ್ತ මේ ආහාර වර්ග හතර නිසා අපි අගති ගමන් හතරක් යනවා. ඡන්දයෙන් අගතියට යනවා, දේශයෙන් අගතියට යනවා, බයෙන් අගතියට යනවා, මෝහයෙන් අගතියට යනවා. ඉතින් අපි මේ පළවෙනි පාර බැලුවොත් මේ කබලින්කාර ආහාර කියන්නේ අපි කන්නා වූ ආහාර කබලින්කාර ආහාර වෙනවා. දැන් ඕගොල්ලන්ගේ ගෙදර කුකුලෙක් ඉන්නවනම් ඒ කුකුලා ඕගොල්ලෝ මරාගෙන කනවනම් ඒ කුකුලා විල කබලින්කාර ආහාරය. ඒ වගේම තමයි ඕගලන්ගේ ශරීරය ඔය කිඹුලෙක් වාගේ සතෙකුට දුන්නොත් තු හබලා කනවා. එහෙනම් ඕගොල්ලොත් ඇවිල්ලා කබලින්කාර ආහාරය වෙනවා. ඔය පෙඩකෝපදී සේම් පෙන්නනවා මේ මනවඩන රූපයම තමයි කබලින්කාර ආහාරය වෙනවා. උත්තමාංස සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්තනිකායේ. තථාගතයන් වහන්සේ පෙන්නනවා එක තාත්තා කෙනෙකුයි අම්මා කෙනෙකුයි දරුවෙකුයි කාන්තාරයක් මැද්දේ ගමනක් යනවා. භාග්‍යත් දුර යනකොට ඒගොල්ලන්ගේ ආහාර අවසන් වෙනවා. ඒ බාරේ තාත්තයි අම්මයි කතා වෙනවා අපි තුන්දෙනාම මිය යනවා. අපි මේ පුතාව මරාගෙන කාලා අපි දෙන්නවත් මේ කාන්තාරෙන් එගොඩ වෙනවා කියලා. එතකොට ඒ දරුවව මරලා කන අවස්ථාවේදී ඒගොල්ලෝ රස කෑමක් කනවායි කියලා කනවාද? ඒගොල්ලෝ වැළපෙනවා කෝ අපේ පුතා කියලා. අන්න තථාගතයන් වහන්සේ තමන්ගේ දරුවම තමයි ඒ කබලින්කාර ආහාරයට පෙන්නුවේ. බුදුහාමුදුරුවෝ පැවසුවා කවුරු හරි මෙහෙම කබලින්කාර ආහාරය අවබෝධ කරගන්නවා නම් එයා ආපහු මේ ලෝකෙට එන්නේ නැහැ කියලා. එයා අනාගාමි වෙනවා කියන එක තමයි මේ පෙන්නුවේ. එතකොට එහෙනම් මේ කබලින්කාර ආහාරයට තමන් කන්නා වූ කෑම කබලින්කාර ආහාරය මනවඩනා රූපයත් කබලින්කාර ආහාරය. ඒකෙන් අපිට ඇතිවෙනවා මේ අසුබේ සුබයි කියන විපල්ලාසය. දැන් මතකද අපි කිව්වා අර කෙස් ටික ඔළුවේ තියෙනකොට ඔයගොල්ලෝ හොඳයි කියලා ගන්න. ඒ කෙස් ගහක් කන බිඟානි තිබුණොත් චීය ජරාව කියනවා. ඉතින් ඒ සත්‍ය වශයෙන්ම තියෙන ඔය බිඟානි තියෙන එකද නේද? එතකොට එහෙනම් අසුබේ සුබයි කියලා අපිට සංඥාවක් තියෙනවා. එතකොට ඒ සංඥාවක් විතරක් නෙමෙයි. දැන් බලන්න ඔය කාගේ හරි කෙස් ටික ලස්සනයි කියලා හිතාගෙන ඒ මනුස්සයා දිහා බැලුවහම ඕගලන්ට ඒ පුද්ගලයාත් ලස්සනයි කියලා එනවා. එතකොට එහෙමනම් අන්න තමන්ට තියෙනවා චිත්ත විපල්ලාසය. අසුභූදයක් සුභයි කියලා චිත්තයක් තියෙනවා. අන්න ඒ වගේ විපරීත සිතකින් යමක් දැනගෙන ඉවසීමක් ප්‍රේක්ෂණයක් තියෙනවද? ඒකට කියනවා දිට්ඨි විපල්ලාසයයි කියලා. ඒ කියන්නේ දැන් ඔය දූරියන් කියන එක හොඳ උදාහරණයක් ඔබට. දැන් ඔය දූරියන් කියන එක ගඳයි නේද? හැබැයි කන මනුස්සයයි ගඳ ඉවසනවා. වාහනයක් ඇතුලේ දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් දූරියන් කනවා නම් අනිත් එක්කෙනා කන්නේ නැත්නම් එයාට හිතනවා වාහනේ එළියට පැන ගන්න ඕනේ කියලා. ඒතර අර කන එක්කෙනායි ගඳ ඉවසන්නේ. ඒ වගේ තමයි අපේ මේ ශරීරයේ මල මුත්‍රා ගොඩක් කටේම ගඳයි. ඒතර තව පුද්ගලෙක් මේක ස්පර්ශ කරනොත් ඒ වෙලාවේ ඒක ගඳ එයා ඉවසනවා. කටේ ගඳ ඉවසනවා. අන්න ඒක තමයි දිට්ටි විපල්ලාසය. එහෙමනම් අසුභේ සුභයි කියලා සඤ්ඤාවක් තියෙනවා, චිත්තයක් තියෙනවා, දිට්ඨියක් තියෙනවා. එතකොට එහෙම විපල්ලාසය ඇති වුනාම අන්න අපි කාමයන් දැඩිව ගන්නවා. කාම උපාදානයි. දැන් ඕගොල්ලෝ කන කෑම ඕගලන්ට අදටත් ඕනි, හෙටටත් ඕනි, අනිද්දටත් ඕනි. ඒකෙන් ඇතිවෙනවා කාම යෝගිය කියන එක. මේ යෝගිය කියලා කියන්නේ සසරේ බැඳ තබන ධර්මය. දැන් බලන්න ඕගලන්ට මේ ආහාර ඕන නිසා ඕගොල්ලෝ වැරට යනවා. රස්සාවට යනවා කියන එක වැටෙන්නේ අදත්තා දානට. අදත්තා දානි නිසා ඕගොල්ලෝ නැවත ඉපදෙනවා. නැවත උදනයෙන් පස්සේ ඕගලන්ට ආපහු ආහාර ඕනේ. ඒ පාර ආපහු වැරට යනවා. හරියට අර බල්ල කනුව වටේ කරකුණා වගේ නේද? වෙනවද? ආහාර ඕන නිසා රස්සාවට යනවා. රස්සාවට ගියාම අපි ඉපදෙනවා. ඒ කියන්නේ අදත්තා දානි නිසා ඉපදෙනවා. ඉපදුනහම ආපහු අපිට ආහාර ඕනේ. ආපහු රස්සාවට යන්න වෙනවා. බල්ල කනුව වටේ කරකුණා වගේ යැලවීමක්. ඒක තමයි කාම යෝගය. ඒකෙන් ඇති වෙනවා අභිජ්ජා කාය ක්‍රාන්තිය. අභිජ්ජා කියන්නේ මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියනවා නේද? අපි එහෙම කියනවා. දන්නේම නැතුව කියනවනේ. පළක් කලාවට ඔය ගියක් දිහා බැලලා ඕගොල්ලෝ කියන මේ ගේ හරි ලස්සනයි කියලා. ඒ කියන්නේ මොකද්ද මේ જાතිය ගයක් මටත් තියෙනවා නම් හොඳයි නේද? පර්ස් එකට තට්ටු කරලා බලනවා. සලි නැති නිසා නිකන් ඉන්නවා තියෙනවා නම් ගන්න. ඉතින් මෙතන පෙන්නන්නේ අභිජ්ජා කාය ග්‍රන්ථියේ කාය කිව්වහම බොඩි එකක්. දැන් බලන්න ඕගොල්ලෝ ආහාරයට ගැට ගැහුණා. එතකොට ඒ වගේම ඉතින් ආහාරය ඕන නිසා රස්සාවට ගැට ගැහුණා. එතකොට රස්සාවට දෙන ආයතනෙට ගැට ගැහුණා. වැරට යන්න ඕගොල්ලන්ට වාහනයක් එහෙම ඕනේ. වාහනයටත් ගැට ගැහුණා. පළක් වෙලාවට ඕගොල්ලෝ කියනවා නේද? මගේ බස් එක වැරදුනා කියලා. බස් එක නම් ආණ්ඩුවේ. අපි ඒකත් මගේ කියලා ගන්නවා. එතකොට ඒ පාර දැන් කැමටි හොයා ගන්න ගෙදරක් ඕනේ. ගෙදෙට්ටත් ගැට ගැහෙනවා. ගෙදර තියෙන ලිපටත් ගැට ගැහෙනවා. ලිපේ ගලටත් ගැට ගැහෙනවා. ඕගොල්ලන්ගේ ගෙදර තියෙන වටිනාම උපකරණේ මොකක්ද? ලිප නේද? බලන්න ওই ප්ලාස්ටික් පෙට්ටි නැති වුණාට ඔයගලන්ට ජීවත් වෙලා ඉන්න පුළුවන්. ලිප නැත්තම් ජීවත් වෙලා ඉන්න බෑ නේ. දැන් ওই මහත්තයා පළක් කාලවට කියනවා මම හරි බිසි මට කරදර කරන්න එපා කියලා. ඒ පාර නෝනා ටික වෙලාවකින් ඇවිල්ලා කියනවා අද නම් ගෑස් ඉවරයි අද උයන්ඩ වෙන්නේ නැහැ කියලා. දැන් ඉතින් මහත්තයා අර වැඩේ බිසිකම පැත්තකට දාලා ගිහිල්ලා ගෑස් සිලින්ඩර් එකේ ගෙනත් දෙනවා නේ. මොකද එයාත් මෙච්චර මහන්සි වෙන්නේ මේ ආහාර ටික හොයාගන්න. ඉතින් ඒක නැත්තම් ඇති වැඩක් නැහැ. එතකොට අපි ලිපටත් ගැට ගහනවා, ලිපේ ගලටත් ගැට ගහනවා. ඉතින් ඕගොල්ලෝ ගැට ගහච්ච ඒවා ඔක්කොම බලන්න මෙතන අභිජ්ජාවේදී. අභිජ්ජා කාය ග්‍රන්ථයේදී. මේ ළමයා මගේ, බල්ලා මගේ, කුකුලා මගේ, ගෙදර මගේ නේද ඔක්කොටම ගැට ගහනවා. ඒකෙන් ඇති වෙන මේ කාම ආශ්‍රය කියන එක. මේ කාම ආශ්‍රය කියලා කියන්නේ පසු සංඥාවක්. මොකේ පසු සංඥාවද? සුඛයි කියලා ගන්න එකේ පසු සංඥාව. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ ගෙදරකට ඇතුල් වෙනවා. ඔගලන්ට හොඳ සුවඳක් දැනෙනවා. කවුරු හරි හොඳ හොද්දක් හදනවා කියලා. හැබැයි ওই හොද්ද කෑවට පස්සේ තමයි දන්නේ ඕගොල්ලෝ ඒකේ ලුණු තියනවද ඇඹුල් තියනවද කියලා නේද? අර කෑවට පස්සේ සුඛයි කියන එක තියනවනම් අන්න ඒක පසු සංඥාව තමයි කාම ආශ්‍රය. ඉතින් ඔක වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා නේද? අන්න කාම ඕගේ ප්‍රවාහය කියලා කියනවා, ෆ්ලඩ්ස් කියලා කියනවා, ගම්මතුරු වගේ. දැන් ඕගොල්ලෝ අද මේ ලංකාවේ අයගේ කෑමත් කනවා, චීනයේ කෑමත් කනවා නේද, ඉන්දියාවේ කෑමත් කනවා, ඔක්කොම දේවල් කනවා නේද, එංගලන්තයේ අයගේ කෑමත් කනවා. ඔය ඕස්ට්‍රේලියාවේ මාත් එක්ක වැඩ කරන මිනිස්සෙක් කියනවා මේ ඕස්ට්‍රේලියාවට වෙච්ච හොඳම දේ තමයිලු නානා ප්‍රකාර රටවලින් මිනිස්සු මෙහාට ආවලු. ඉතින් ඒගොල්ලෝ එනකොට ඒගොල්ලන්ගේ මේ ආහාර අරගෙන ආවලු. දැන් අපි අපේ කෑමත් කනවා, ඒගොල්ලන්ගේ කෑමත් කනවා. ඉතින් ඕක දැන් වැඩි විලා දරා ගන්න බැරි තත්ත්වයට පත් වෙනවානේ. අන්න ඒකට කියනවා ආසයට පත් වෙනවා කියලා. කන්ට්‍රෝල් එකක් නැහැ. අන්න ඒ වෙලාවේදී තමයි අපිට මේ රාග සල්ලිය කියන එක ඇති වෙන්නේ. අන්න ඒ වෙලාවේ ඕගලන්ට ඊතලයක් හදෙනවා. මොන වගේ ඊතලයක්ද? අසුභ උදයක් සුභ වශයෙන් ඊතලයක් විඥාණයට බැස ගන්නවා. ඊතලේ ලේබල් එක ගහලා තියෙනවා සුභයි, බියුටි කියලා නේද? හැබැයි ඕකේ ඇතුළේ තියෙන මොකද්ද? විස අසුභේ. ඉතින් ওই විස මත උනාම ඉතින් ඕගලන්ට පේනවා ඕගොල්ලෝ ජරා වෙන ස්වභාවය ආදි වශයෙන් ගෙනවයි කියන එක නේද? එතකොට ওই අවස්ථාව මතක් කරගන්නවා නම් ඔය තරුණ ගෑල් ළමයෙකුට, තරුණ පිරි ළමයෙක් එහෙම හම්බ වුණාම ඒගොල්ලන්ගේ පපුව ගැහෙනවා. ඒ වෙලාවට ඒගොල්ලන්ගේ අම්මා තාත්තා කිව්වොත් එහෙම පුතේ ඔක අතහැරපන්, දුවේ ඔක අතහැරපන් කියලා ඒගොල්ලන්ට අතහැර ගන්න බෑ. මොකද අර ඊතලේ මේ ලේවලටම වැදිලා තියෙන නේද? ගලව ගන්න බෑ ඒක. එතකොට සුබයි කියලා නේ වැදිලා තියෙන්නේ. ඉතින් දැන් එහෙම වුණාම දැන් බලන්න මේ කබලින්කාර ආහාරය නිසා තමයි අපි මේ රාගසල්ලේට ආවේ. ඒත් කබලින්කාර ආහාරෙන් රාගසල්ලේට ආවයි කියලා අපි ආපහු අපි යනවා කබලින්කාර ආහාරයට. රූප උපග විඥාන තිටති. විඥානේ රූපේ එළඹ සිටිනවා. එතකොට ඕක මේ තථාගතයන් වහන්සේගේ ඥානයක්. බුදුහාමුදුරන්ට තියෙනවා විඥානස්තිති ඥානය කියලා ඥානයක්. ඒකෙන් පෙන්වන්න පුළුවන් මේ බුද්ධලයාගේ මනස මේ වෙලාවේ මේ රූපය අල්ලගෙන තමයි ඉන්නේ කියලා. එතකොට ඕක ඉදින් මතක තියාගන්න පුළුවන් අර බත් කටේ කතාවේ. මොන බත් කටක් කටට දැම්මා. ඊට පස්සේ ඉතින් වේදනාවක් එහෙම ඇති වුණා නේද? උගුරෙන් පල්ලෙහාට ඕක නැහැ නේ. දැන් මොකද කරන්නේ? ආපහු තව බත් කටක් දානවා. දැන් ගියේ කොහටද? රූපයට නේද? ඉතින් රූපය අල්ලගෙන විඥානේ ඉන්නවා. ඉතින් ඕගලන්ට කට්ලට් වගේ දේවල් නම් ඕනේ. ඉතින් ඕකට බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා හරියන්නේ නැහැ නේද? ඔයාට දැන් දුවන්නේ බැල්ලියෙක් බඩකට හරි රිංග ගන්න වෙනවා. ඡන්දයෙන් අගති ගමනක් යනවා. මලමුත්‍රා අසුචිකානෝක විඥාණය දැස ගන්න සලස්සන. එහෙම ගිහිල්ලා ඕගලන්ට උත්තර තුනක් ඇති වෙනවා. මොකද්ද? ජාතියයි දුක්ඛයයි උපායාසයයි කියන එක. දැන් ඔය ළමයි ගණන් හදලා 2 3 5 කියලා පහට ඉර දෙකක් ගන්නවා නේද? අන්න ඒ වගේ ඉර දෙක ගන්න උත්තරේ තමයි දුක්ඛය. ඒතකොට ඒ දුක්ඛය තමයි ඔයගලන්ට හැමදාම ස්පර්ශ වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? බලන්න මේ ජාතිය ඉඳන් මරණයට යන කොච්චර කාලයක් යනවද? අවුරුදු 80ක්. එතකොට දැන් ඕගොල්ලෝ 40ක් ජීවත් වුණා නම් 40 බෙදීම 80. 150ක් දුකයි නේද? 79 එක්කිනාට 79 බෙදීම 80. 99ක් දුකයි. අවුරුදු 4 එක්කිනාට 4 බෙදීම 80. ඕක තමයි හැමදාම ස්පර්ශ වෙන්නේ. එතකොට ඒක ස්පර්ශ වෙලා අපි මෝඩයා වාගේ අපි හිතනවා මේ සුඛයි කියලා. එතකොට මේ ස්පර්ශ ආහාරය අපි ඊළඟට බලනවා මේ දුක්ඛයේ ස්පර්ශ වෙනවා අපි සුඛයි කියලා හිතනවා. එතකොට දැන් මේ ස්පර්ශාහාරය කියන එක තේරුම් ගන්න තථාගතයන් වහන්සේ උත්තමාංශ සූත්‍රයේ පෙන්නනවා හැම ගහපු හරකේ. ඒ හරකා බිත්තියක් අයිනේ ඉන්නවනම් තාපයක් අයිනේ ඉන්නවනම් එතන ඉන්න සත්ව යාව කන. ඒ හරක වතුරට බැස්සොත් වතුර ඉන්න සත්ව යාව කන. එලිමානීටු තෙලිමානී ඉන්න කෘමීන් යාව කන. කොහොම හිටියත් යාව කන. අන්න ඒ වගේ තමයි අපිත්. අපිත් හැම ගහලා නේද? ඊ අපේ ඇහැ ඇරලා නේද? කැමති උනත් නැතුණත් ස්පර්ශ වෙනවා. කන ඇරලා කැමති උනත් නැතුණත් සද්ද ඇහෙනවා කියන එක තියෙනවා. අන්න එහෙම තේරුම් ගන්න එක ස්පර්ශ ආහාරය. ඉතින් දුක්ඛයේ ස්පර්ශල අපි හිතනවා සුඛයි කියලා. ඉතින් ඕගලන්ට හිතනවා අපි මේ භාවනාවේදී නිතරම යන්නේ මේ පල්ලෙහාට කියන එක නේද? පල්ලෙහාට නෙමෙයි යන්නේ. දැන් ඔය හිතන්නකෝ බලන්න ඇෆ්ගනිස්තානයේ මොනවාරි ආහාරයක් තියෙනවා. ඒ කෑම ඕගොල්ලෝ දැකලත් නැත්තම් ආලත් නැත්තම් දගී කියලා හිතන්නත් බැරි නම් ඒක ගැන මොකක්වත් හැඟීමක් ඕගලන්ට ඇති වෙනවද? නෑ නේද? එතකොට ඒ කියන්නේ මොකද්ද? මේ කබලින්කාර ආහාරය කියන එක ස්පර්ශ වෙන්න ඕන. ඒක ස්පර්ශ වුණාම ඕගලන්ට වේදනාවක් ඇති වෙනවා. ස්පර්ශයෙන් ඕගලන්ට සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාවෙන් වේදනාව හඳුනා ගන්නවා. ඒ සංඥාවෙන් අපි චේතනාවන් වෙනවා. ඒ චේතනාවෙන් අපි සංස්කාරයන් කරනවා. ඒ සංස්කාරයෙන් අපිට විඥානයක් සැකසෙනවා. එහෙනම් ධර්මයේ ගලාගෙන ආවේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. ඇයි එහෙනම් අපි මේ පල්ලෙහාට යනවා කියලා කියන්නේ? මෙතන තව පාරවල් තියෙනවා. විඥානීය සැකසුනහම ආභෝ කබලිකාර ආහාරයට එන පාරක් තියෙනවා. අපි ඒක ඇඳලා නැහැ. එතකොට මේක හරින් නිකන් රවුන්ඩ් බවුට් එකේ ගිහිල්ලා එතෙන්ටම ආවා වගේ. දැන් අපි එතනින් පස්සේ පල්ලෙහාට යනවා. එතකොට එහෙනම් අපි මේ පෙන්නුවේ මේ ස්පර්ශ ආහාරයෙන් අපි මේ මුලින්ම අපි යන්නේ දකුණට. හැබැයි ගිහිල්ලා අපි පල්ලෙහාට එන්න. එතකොට අපි දුක්ඛේ ස්පර්ශ වෙනවා. අන්න අපිට විපල්ලාසයක් ඇති වෙනවා සුඛයි කියලා. ඉතින් සුඛයි කියලා ගත්තනම් උගුල අනාගත භවයේ දැඩිව ගන්න. අන්න ඒක තමයි සීලබ්බත උපාදානිය කියලා කියන්නේ. ඉතින් ඕක ওই අනාගත භවයේ දැඩිව ගන්නවා කියන එක ඕගලන්ට ඇති වෙන්නේ දැන් ඕගලන්ගේ ජීවිතේ හොඳ අවස්ථාවක් තියෙනවනේ. හිතන්න බලන්න ඉරිදා දවසක ඔයගොල්ලෝ මේ වැඩට එහෙම යන්නේ නැතුව ඔය නිවාඩු පාඩුව මේ පොලට ගිහිල්ලා එළවලු ටිකක් ගෙනල්ලා උයලා ඊට පස්සේ ගඟට ගිහිල්ලා මේ කට්ටියත් එක්ක නාලා ගෙදර ඇවිල්ලා හැමෝම මේසෙට වාඩි වෙලා සන්තෝෂයෙන් කනවා. ඊතන නෝනායි මාත්තේ රණ්ඩු වෙලත් නැහැ. ළමයාත් හොඳට ඉගෙන ගන්න. ඔන්න ඔය වෙලාවේදී ඔයගොල්ලෝ ගන්නවා නේද අද හොඳයි හෙටත් හොඳ වේවි කියලා. අනාගත භවයේ දැඩිව ගත්තා. ඉතින් ඕගලන්ට හිතෙන්න පුළුවන් ඕවා ඕගලන්ට සිද්ධ වෙලා තියෙන මේ ඕගලන්ට මේ දැනුම් තේරුම් මේ තියෙන කාලවල කියලා. ඕවා සිද්ධ වෙලා තියෙන්නේ ඕගලන් මේ නොදන්නා කාලවලම තමයි. හිතන්නකෝ බලන්න ඔන්න තාත්තා කෙනෙකුයි පුතෙකුයි ගමනක් යනවා. යනකොට ওই පුතාට පේනවා ওই පාලමක් වගේ එකක් හදන තැනක ඉංජිනේරුවෙක් මේ බූට්ස් දෙකක් දාගෙන වාහනයකින් බහැලා නේද පොජරෝ වගේ කාර් එකකින් බහැලා අර මිනිසුන්ට කියනවා අර විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා. ඒ පාරේ ඉතින් දැන් මේ පුතා මේක කට අරගෙන බලාගෙන ඉඳලා තාත්තගෙන් අහනවා කවුද තාත්තේ මනුස්සයා. එයා තමයි පුතේ ඉංජිනේරුවා කියනවා. දැන් එතකොට මෙයා කල්පනා කරනවා එහෙනම් මම ලොකු නම් ඉංජිනේරුවෙක් වෙනවා කියලා. අර රෝල් මොඩල් එක හැටියට ගත්තා නේද ඉංජිනේරුවෙක් වෙනවායි කියලා. එහෙම නැත්නම් හිතන්නකෝ බලන්න මෙයාට අසනීප වෙලා මේ වැලේ වැල් නැහැ. දොස්තර ළඟට යනවා. එතකොට දොස්තර ළඟ මිනිස්සු පොලිමේ ඉන්නෝ බේත් ගන්නෝ සනීප වෙනවා. දැන් ඉතින් මෙයා කල්පනා කරනවා එහෙනම් මම ලොකු නම් දොස්තර වෙනවායි කියලා නේද. එතකොට දැන් ඊළඟට දැන් බලන්න ඔය ඉංජිනේරුව හදන පාලම මේ කොච්චර කාලයක් තියෙයිද? අවුරුදු 80ක් වගේ කාලයක් තියෙවි නේද? එතකොට දැන් ඔය තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට කියනවා මේ මහණෙනි මේ අංගමගධ රාජ්‍යවල යම්කිසි ධනයක් ධාන්‍යයක් රිදී රත්තරන් ආදියක් වෙනවද? ඔය චතුරුමහා රාජ්‍යකේ ඊට වඩා විශාල වූ ධනයක් තියෙනවා. ඔය පොය දවසට සිල් ගන්න මනුස්සයට ඒ දවසට ගිහිල්ලා සිල් ගත්තාම එයාට පුළුවන් කියනවා ඒ චතුරුමහා රාජ්‍යකේ ඉපදෙන්න. ඉතින් මේක අහගෙන ඉන්න ගෘහපතියෙක් හරි ආමඳුරු නමක් හරි එයා කල්පනා කරනවා එහෙමනම් මම ඊට පස්සේ පොය දවසට හොඳට සිල් ගන්න. මොකටද? එතකොට එයාට පුළුවන් ওই දිවි ලෝකෙ ගිහිල්ලා ඒ දිව්‍යාංගනාවන්ක එයා කල්පනා කරනවා මම නටනවා විනෝද වෙනවා ඒ පරිපාතීන අප්සරාවන් සමග සතුට වෙනවා කියලා කල්පනා කරනවා. ඉතින් මේ පාලම ටිකක් දිගයි නේද? පාලම කිව්වේ මොකද්ද? මේ ශාරීරියෙන් මේක අවුරුදු 80යි. දිවි ලෝකෙට ගියා නම් මිලියන 10ක් විතර නේද? ඉතින් එතකොට ඊළඟ දිවි ලෝකෙ ගියොත් මිලියන 36ක් විතර දිග පාලමක් හදා ගන්න පුළුවන්. එතකොට දැන් ওই සීලබ්බත උපාදානී එක කොටසක් අපි පෙන්වුවේ අනාගත භවයේ දැඩිව ගත්තා කියන එක. ඒකේ තවත් කොටසක් තියෙනවා. ඔබල ඔහලා තියෙන දාරුචී පුත්‍ර කියලා කෙනෙක් හිටියා. එයා දර ඇඳගෙන එහෙම ජීවත් වුණේ. එතකොට එයා මේ හොඳ සීලයක් රැක්කා. ඉතින් එයාගේ සිත සෙලවෙන්නේ නැතුව තියෙනකොට එයා කල්පනා කළා එයා බුදු වෙලයි කියලා. එතකොට මේ දේවතාවෙක් තමයි පෙන්වා දුන්නේ ඔයා බුදු වෙලා නැහැ. බුදුහාමුදුරුව වෙන තැනක ඉන්නවා කියලා. ඒ මොකද එයා ඒ කල්පනා කළේ මේ සීලයෙන් මේ වෘතේ නිවන් දකින්න පුළුවන් ඒක කියලා කල්පනා කළා. සීලයෙන් නිවන් දකින්න බෑ. සීලය කියන එක තථාගතයන් වහන්සේ උපමා කළේ ගහක පොත්තට. එලේ නෙමෙයි. අරටුව නෙමෙයි. එතකොට අද උදේ කරපු භාවනාවෙන් නම් නිවන් දකින්න පුළුවන්කම කියන එක තියෙනවා සමාධි භාවනා සූත්‍රය. එතකොට දැන් අනාගත භවයේ දැඩිව ගත්තා නම් අන්න ඉතින් දැන් තමන්ට ඇති වෙන භව යෝගී කියන එක. භවයේ යන්න කැමති දිව්‍ය භව, බ්‍රහ්ම භව වගේ යන්න කැමත්තක් කියන එක තියෙනවා. ඉතින් ඒකෙන් ඇති වෙන මේ ව්‍යාපාද කාය ග්‍රන්ථිය කියන එක. ඇයි ව්‍යාපාදේ ඇති වෙන්නේ? අපි කිව්වේ මෙච්චර වෙලා මේ හොඳ දේවල් නේද? හොඳට කාලා බීලා ජීවත් වෙලා ඉන්නවායි කියලා සිල් රැකගෙනවා. ඇයි ව්‍යාපාදේ ඇති වෙන්නේ? දැන් අන්න අර හොඳට කාලා බීලා ඉන්න අවස්ථාවේදී කල්පනා කළා අද හොඳයි කියලා නේද? ඉතින් අද හොඳයි කියලා ගත්තට හෙට උදේ වැඩට යන්න ලෑස්ති වෙනකොට ඔන්න ඔෆිස් එකකින් කෝල් එකක් එනවා. ඊට පස්සේ වැඩට එන්න එපා ඔයා වස් කරා කියලා. දැන් ඉතින් කාලා හමාරයි නේ. දැන් බලන්න අර වාහනයක් ගත්තනම් වැඩට යන්න ඒකට ලෝන් එක ගෙවන්නේ කොහමද? ළමයින්ට කන්න දෙන්නේ කොහමද? දැන් බලන්න මේ අභිජ්ජාවෙන් ගැට ගැහිච්ච ඒවා තියෙනවනේ. ඒවා ඔක්කොම ව්‍යාපාදයේ බවට පත් වෙනවා. දැන් ලිපෙන් ඇති වැඩකුත් නැහැ නේ ආහාර නැත්තන් නේද? ලිපේ ගලටත් පයින් ගහනවා නේද? ඉතින් එහෙම උනායි කියලා අපි අතහරින්නේ. දැන් අපිට ඇති වෙනවා භව ආශ්‍රය කියන එක. මේ භව ආශ්‍රය කියලා කියන්නේ පසු සංඥාව. මොකේ පසු සංඥාවද? මේ අනන්තයේ අත්තා කියන එකේ පසු සංඥාව තමානුවන්නේ තමා කියන එක. එහෙමනම් මේ අත්තා කියලා ඇති වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. අර අඹ ගෙඩිය කතා හොඳයි නේද? ඕගොල්ලෝ රස්සාවක් කළා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10ක් ඉතුරු කරගත්තා නේද? ඊට පස්සේ කුණු අඹ ගෙඩියක් නේ හම්බුනේ. කුණු කෑල්ලක් කපලා කන අවස්ථාවේදී රසයක් ඇති වෙනවා. වේදනාවක් තියෙනවා. ඒ වේදනාව තමයි අත්තා කියලා අපි ගන්න. එතකොට ඒ අඹගෙඩිය කාගේද? දැන් ඕගොල්ලෝ සල්ලි දීලා ගෙනාවම කියනවා මේ අඹගෙඩිය මගේ කියලා නේ. හැබැයි ඉතින් ඕගොල්ලෝ ඊළඟ දවසේ අඹ ගන්න යනකොට කුණු අඹ මුදලාලි වැරිලා නම් එහෙම ඔයගලන්ට අඹ ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අඹගෙඩියයි ඉතින් මුදලාලිට නේ. ඒ පාර ඕගොල්ලෝ මේ මුදලාලි හම්බ වෙලා අහනවා කාගේද මුදලාලි මේ අඹගෙඩිය? මුදලාලි ඉඳන් කියනවා මහත්මයා මේක මගේ නෙමෙයි. මම මේක ගත්තේ ගොවියට. එහෙනම් අඹ ගෙඩිය අයිති ගොවියට. ඊළඟට ගොවියා හම්බෙලා අහනවා කාගේද මේ අඹ ගෙඩිය? ගොවිය ඉඳන් කියනවා මාත්තු මේක මගේ නෙමෙයි, මම මේක ගහෙන් කඩා ගත්තේ. එහෙනම් අඹ ගෙඩිය අයිති ගහට. ඉතින් ගහත් එක්ක කතා කරන්න පුළුවන් නම් ගහෙන් ඇහුවොත් කියනවා මේක අයිති පොළොවට නේද? එහෙනම් ඒව ධාතු. එහෙනම් අඹ ගෙඩිය අනත්තා, අඹ ගෙඩිය කාලා ඇති වෙන වේදනාව අත්තා තමා කියලා ගන්නවා. එතකොට තවත් විදිහකට කියන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්න ඔය මුහුදු වෙරළේ මිනිස්සු අර සර්ෆ් බෝඩ් එකේ කර පොඩි මේකක නැගලා එයා එහාට මෙහාට යනවා නේ. එයා කියනවා මේ මාව වීඩියෝ කරන්න, මාව බලාගෙන ඉන්න, ෆොටෝ ගන්නයි කියලා. එයා රැල්ලක් උඩ යනවනේ. එතකොට ඒ අවස්ථාවේදී අර රැල්ලත් ගත්ත තමා කියලා. අර ඉස්සෙල්ලා අඹ ගෙඩිය තමා නෙමේ, රූපේ තමා නෙමේ, දැන් රූපයක් තමා. අර උඩ ලිස්ස ලිස්ස යනකොට අර රැල්ලත් එක්ක ඇති වෙන වේදනාවත් තමා කියලා ගන්නවා. ඉතින් යා තීරුම් ගත්තේ නැති එක මොකද්ද? දැන් බලන්න ඔය උලඟ නැති වෙච්ච ගමන් රැල්ල කඩාගෙන වැටෙනවන්නේ. ඉතින් අපේ කතාවේදී ඔය රැල්ල හදාගත්තේ කොහොමද අපි? අපි ඔක හදාගත්තේ අපේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කිනියවයි ස්පර්ශ කරලා. තථාගතයන් වහන්සේ පෙන්නනවා ඒ රැල්ල ඔය මුහුද රැල්ලට වඩා හරි විශාලයි. මුහුද රැල්ල ගතියුත්තක් නැහැ. මොකද එහෙම කියන්නේ? ඕගොල්ලෝ හරකෙක් වෙලා හිටපු වෙලාවේ ඕගොල්ලන්ගේ බෙල්ල කැපුවාම ගියේ ලේ ප්‍රමාණය ඔය මහා සාගර වල තියෙන ජලයට වඩා වැඩි. ඒ තරම් කාලයක් ඕගොල්ලෝ හරක් වෙලා ඉඳලා තියෙනවා. ඒ තරම් කාලයක් ඕගොල්ලෝ කුකුළු වෙලා ඉඳලා තියෙනවා. එහෙමනම් ඉතින් මුහුද රැල්ල ගතියුත්තක් නැහැ නේද? එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ අවස්ථාවේදී ස්පර්ශය තමයි මේ ස්පර්ශය නිසා ඇතිවෙන්නා වූ වේදනාවත් අර රූප කොටසත් තමා කියලා ගන්න. එතකොට මේ අත්තා කියන එකේ පසු සංඥාව තමයි භව ආශ්‍රය. ඉතින් ඔක පෙන්වන්න පුළුවන් ඩයග්‍රෑම් එකකින්. ඒ කියන්නේ මේ අලුත් ඩයග්‍රෑම් එකක් නෙමෙයි. ඕගොල්ලන්ගේ ওই තියෙන කොළේම තමයි. අපි සිංහල වචනේ මැකුවා, පාලි වචනේ ඉතුරු කරා. එතකොට මේ මනෝ සංචේතනාවෙන් දැන් ඕගලන්ට පේනවා කළු පාටින් රේඛාවක් ඇඳලා තියෙනවා ජාතියට. ඒ රේඛාවට සමාන්තර රේඛා තුනක් ඇඳලා තියෙනවා රතු පාටින්. එතකොට අපි මේ සුඛයි කියන එක හරහා ඇඳාම ඉන්නේ කාමාශ්‍රයට. එහෙනම් කාමාශ්‍රය කියලා කියන්නේ මොකද්ද? සුඛයි කියන එකේ පසු සංඥාව. අත්තා කියන එක හරහා ඇඳුත් ඉන්නේ භවආශ්‍රයට. භවආශ්‍රය කියලා කියන්නේ එහෙනම් අත්තා කියන එකේ පසු සංඥාව. නිට්ටයයි කියන එක හරහා ඇඳුත් ඉන්නේ දික්ඛ්‍ය ආශ්‍රයට. එහෙනම් දික්ඛ්‍ය ආශ්‍රය කියලා කියන්නේ මොකද්ද? නිට්ටයයි කියලා ගන්න එකේ පසු සංඥාව. පසු සංඥා තුනක් තමයි පෙන්වන්නේ. එතකොට දැන් අපි පෙන්නවා මෙතන මේ අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රය. ඕක එන්න එන්න වැඩි වෙනවා. භව ඕකේ දරා ගන්න බැරි තත්ත්වයටපත් වුණාම දේශ සල්ලේ. අන්න ඒ වෙලාවේ ඕගලන්ට ඊතලයක් වදිනවා. මොන වගේ ඊතලයක්ද? දුක් වූ දෙයක් සුඛ වශයෙන් ඊතලයක් විඥාණයට බැස ගන්නවා. ඊතලයේ ලේබල් එක ගහලා තියෙනවා සුඛයි කියලා. සත්‍ය වශයෙන් මේක ඇතුලේ තියෙන විස මොකද්ද? දුක්ඛේ. ඉතින් ඒ දුක්ඛේ මතුණයෙන් පස්සේ ඉතින් ඕගලන්ට තරහක් යනවා. දැන් මේ මගේ සීයා අවුරුදු 100ක් ජීවත් වුණා. එතකොට ඒ අම්මා කියනවා හැමදාම 100ක් කතා කරගෙන ගිහලා කෑම කන්න කියලා. කෑම කන්න ගියාම සීයාට හැමදාම තරහ යනවා. සීයා කියනවා මේ පුතේ මේ ගෙදර ඉන්න අයට උයන්න තේරෙන්නේ නැහැ කියලා. මට නම් ඒ කෑම රහයි. මොකද මේ සීයාට වෙලා තියෙන්නේ. දැන් බලන්න අපි ඉපදෙනකොට ඔය රස අංකුර කියලා එනවනේ ටේස් බඩ්ස්. එතකොට ඒව ආපහු එන්නේ නැහැ. ඉතින් අවුරුදු 100ක් යනකොට මේක පුදුමාකාර විදිහට මැරිලා ගිහිල්ලා. 100 දන්නේ නැහැ මේක 100 හිතන්නේ gedara ayata උයන්ඩ බැරි කියලා එයාකට හොඳ කතාවකුත් කියනවා. අබයි සුඳුරු කහයි දාලා හැදුවා නම් ඔක හරියනවා කියලා. ඉතින් මේ රස අංකුර ගියා නම් ඉතින් ගියා තමයි නේද? දැන් ඉතින් දැන් 100 ඉල්ලන්නේ මොකද්ද? අර පොඩි කාලේ ඇති වෙච්ච වේදනාව තමයි ඉල්ලන්නේ නේද? එතකොට එහෙනම් වේදනාව උපක විඥානත් ඉට්ටති. විඥාණය වේදනාවේ එළඹ සිටිනවා. දැන් ඒක හරියට අර පළවෙනි පාර රූපය අල්ලගෙන හිටියන් නේද? වඳුර දැන් ඒ අත්තා තැහැරලා දැන් අල්ලගත්තා අර වේදනාව කියන අත්තම. ඉතින් සිය හැමදාම කැම කන්න ගිහිල්ලා ගෙදර මේ එතනින් යන්නේ තරහෙන් තමයි, දේශයෙන් අගති ගමනක් යනවා. ගිහිල්ලා උත්තර තුනක් ඇති වෙනවා. ජරාවයි, දෝමනස්සයයි, ප්‍රීහි ඉපයෝගේ අර ඉරි දෙක ගන්න උත්තරේ තමයි දෝමනස්සය. එතකොට මේ වෙලාව වෙනකොට ඕගලන්ට පොඩි භාවනාවක් තියෙනවා. මොකක්ද ඒ භාවනාව? මේ කබලින්කාර ආහාරය රාගසල්ලයෙන් කරකෝල මලමුත්‍රා අසූචි ගානෝක විඥානේ බැස ගන්න සැලැස්සුවා. ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා අපි ඇති කරගත්තේ දුක්ඛයක්. ඒ දුක්ඛයේ ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සයක්. ඉතින් අපි මේ භාවනාව තව චුට්ටක් දික් කරනවා. එතකොට ඕගොල්ලන්ගේ මේ වේදනාව දෝමනස්ස සාගත වෙනකොට සංඥාවත් දෝමනස්ස සාගත වෙනවා. එතකොට මේ දෝමනස්ස සාගත වූ සංඥාවෙන් තමයි ඕගොල්ලෝ චේතනා කරන්නේ. ආන්න දෙයක් නෑ නේද? ඕගොල්ලන්ට හම්බුනේ කුණුඹ ගෙඩියක් නේද? ඒක කාලාන ජීවත් වෙලා ඉන්නවා කියලා කල්පනා කරේ. ඉතින් ඒ චේතනාවෙන් ගත්තට පස්සේ ඉතින් දැන් අන්න අනත්තේ යත්තා කියන විපල්ලාසය තමානුවන්නේ තමා කියන විපල්ලාසය. ඉතින් අපි ඒක පැහැදිලි කරානේ අඹගෙඩිය කතාවේ නේද? ඒ වගේම අර සර් බෝඩ් එකේ යනකොට අපි පෙන්වෙන්නේ. එතකොට දැන් තමා කියලා ගත්තනම් ඉතින් දිට්ඨීන් තියෙනවා. දිට්ඨි උපාදාන. ඉතින් ඒකෙන් ඇති වෙන අපිට දිට්ඨි යෝගිය කියන එක. තමන්ව සසරේ බැඳ තබනවා කියන එක තියෙනවා. ඒකෙන් ඇති වෙන පරාමාස කාය ග්‍රන්ථය. පරාමාසය කියන්නේ වරදව වටහා ගන්නවා. මිස් ඇප්‍රිහෙන්ෂන් කියලා කියනවා. මොකද්ද ඒ? මේක සම්බන්ධ වෙනවා මේ සීලබ්බත උපාදානයට. දැන් බලන්න අර ඉංජිනේරින් කරන දරුවා පළවෙනි අවුරුද්දේ මෙයා හිතන්නේ යා ඉංජිනේරුවෙක් කියලා. මෙඩිකල් ස්ටුඩන්ට් හැමදාම හිතන්නේ යා ඩොක්ටර් කියලා. එතකොට ඒ වගේ තමයි අර දිවි ලෝකේ යන්නේ කියලා හිතාගෙන සිරරගෙන මිනිස්සයා එයා කල්පනා කරනවා මං මෙතනින් පස්සේ දෙවි කෙනෙක් කියලා. මෙයා මැරිලා අපාය යන්නත් පුළුවන් සීලේ පුරන්දි ඉස්සෙල්ලා මැරිලා. නමුත් ඉතින් එයා වරදව වටහා ගත්තා එයා දෙවි කෙනෙක් වෙනවායි කියලා නේද? ඉතින් දැන් පේනවාද මේ සීලේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සීලේ ප්‍රතිඵලයට ඇලෙනවා නේද? දෙවි කෙනෙක් වෙනවා ආදි වශයෙන් කියලා. ඒකෙන් ඇති වෙන ඕගලන්ට මේ දිට්ටි ආශ්‍රය කියන එක. මේ දිට්ටි ආශ්‍රය කියලා කියන්නේ පසු සංඥාව. මොකේ පසු සංඥාව? මේ නිත්‍යා කියලා ගන්න එකේ පසු සංඥාව කියලා ටිකකට ඉස්සෙල්ලා බලමු. එවනම් අපි ඉගෙන ගන්න ඕනි කොහොමද මේ අනිත්‍යේ නිත්‍යා කියන විපල්ලාසය ඇති වෙන්නේ කියලා. ඒක ඇති වෙන්නේ මේ කබලින්කාර ආහාරය රාගසල්ලෙන් කරකවන්න පුළුවන් තාක්කල් ඕගලන්ට නිත්‍යයි කියලා ඇඟීමක් ඇති වෙනවා. උදාහරණයක් හරියට කියනවා නම් අපි හිතමු ඕගලන්ට ආරාධනා කරනවා කවුරු හරි ඒගොල්ලන්ගේ ගෙදර මේ පාටි එකක් තියෙනවා කෑමකට එන්න කියලා. ඉතින් ඕගොල්ලෝ හොඳට ඇඳ පැළඳගෙන යනවා. ගියාම ඕගොල්ලන්ට පේනවා මේ මේසයක් උඩ කට්ලට් පිඟානක් තියෙනවා. දැක්ක ගමන් එක පාරටම කට්ලට් කියලා නිකන් ලයිට් එකපත් වුණා වගේ නේද? සුබයි කියලා එන්නේ. එතකොට දැන් හැබැයි ඉතින් උඹ ගිය ගමන් කටේ දාගන්න බෑනේ. එතකොට ඒ කියන්නේ ඉතින් අනිත් අය මේ කණ්ඩේ කියලා කියන එක මැනස් තියෙනවනේ පොඩ්ඩක් ඉන්න බෑ නේද? ඉතින් දැන් ඉතින් මෙයා ඒ කිට්ටුවෙම නැංගුරන් දාගෙන වාගේ ඉන්නවා. එයාට පේනවා මේ කට්ලට් තියෙනවායි කියලා මේ රාග සල්ලෙන් එයා ඒක කරපෝනවා. එතකොට දැන් හිතන්නකො බලන්න උතෙන්ට තව මිනිස්සෙක් කියනවා. එයාටත් පේනවා කට්ලට් තියෙනවා කියලා. හැබැයි තාම කන්න කියලා නේද? දැන් ඉතින් මෙයා මේ දෙන්න කතාවක් පටන් ගන්නවා. දේශපාලනේ කතා කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ කතාව පටන් ගත්තට පස්සේ ටික වෙලාවක් යනකොට අනිත් අය කන්න පටන් අරගෙන මේගොල්ලෝ කට්ලට් දිහා බලනකොට අර ටික ඉවර වෙගෙන යනවා. දැන් මොකද වෙන්නේ? අර මේ දෙන්නත් කෙලින්ම යනවා අර කට්ලට් ගන්න කියලා නේද? දැන් පේනවා දෝතන මොකද උනේ කියලා. අර කට්ලට් තියනවා කියලා රාගසල්ලෙන් කරකවන්න පුළුවන් තාක්කල් නිත්‍යයි කියන කතාව එයාට ඇති වුණා. ඒකනේ අර ටික නැති වෙගෙන යනකොට දෝගෙන ගියේ නේද? දැන් හිතන්න බලන්න කවුරු හරි මේ බේසමකට කට්ලට් අරගෙන ඇවිල්ලා අර කාපව පුරවනවනම් ඔය කතාව කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ කබලින්කාර ආහාරේ රාගසල්ලෙන් කරකවන්න පුළුවන් තාක්කල් නිත්‍යයි කියලා සංකල්පය ඇති වෙනවා. අන්න එහෙම ඇති වෙන සංකල්පය අපි මානෙ මදින් පවත් කරනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ අත්තා ඉදන් නිත්‍යයට පාලමක් තියෙනවා. මේ පැත්ත අත්තා මේ පැත්ත නිත්‍ය. තමන්ගේ මානෙ මදින් ගන්නව ජැක් එකක්. උදාහරණයක් හරියට කියනවා නම් දැන් අපි හිතමු ඕගලන්ට වාහනයක් ගන්න ඕන වෙලා ලක්ෂ 50ක් විතර අරගෙන ඕගොල්ලෝ යනවා ඒ කාර් විකුණන මුදලාලි ළඟට. ඉතින් ඕගොල්ලෝ මේ වාහනේ ගන්න කැමති වුණා. ඉතින් වාහනේ අර පේපර්ස් අස්සම් කරන වෙලාවේදී කාඩීල ඉඳන් කියනවා මං ඔයාට දෙන්නේ අවුරුදු 3යි කියලා. ඒ කියන්නේ මොකද්ද? ගරන්ටි එක අවුරුදු 3යි. 3කින් පස්සේ මේක කඩාගෙන වැටෙනවා. ඕගොල්ලෝ පිළිගන්නවද? පිළිගන්නවා නම් මේ අවුරුදු 3කින් කඩාගෙන වැටෙන යකඩ ගොඩකට ඕගොල්ලෝ ලක්ෂ 50ක් දෙන්නේ නැහැ නේ. ඔක මට වුණා රුණාය රටේ මම ඕක ගන්න ගිය වෙලාවේ එයා කිව්වා මවුරු 3යි කියලා. මට එක පාටම එනවා මගේ තාත්තගේ වාහනයක් තිබුණා. එයා අවුරුදු 30ක් පාවිච්චි කරා. ඒතකොට එහෙනම් මං ගැහුවා ජැක් එක 30යි කියලා. අර යතුණයි කියන මගේ මනසේ 30යි කියන. මගේ වාහනයක් තිබුණා මං අවුරුදු 15ක් පාවිච්චි කරලා වික්ක මං දන්නේ ඊට පස්සේ මොකද්ද වුනේ කියලා. අන්න ගැහුවා ජැක් එක 15යි කියලා. මොකද්ද මේ කියන්නේ? දැන් ඕගොල්ලෝ ওই මනෝමය කායෙන් ඉන්නකොට ඕගලන්ට පේනවා මේ මිනිස්සු බඩ ඇතුලේ මැරෙනවා. අවුරුද්දෙන් මැරෙනවා. 30ෙන් මැරෙනවා. මොකද්ද ඕගොල්ලෝ එයාට කියන්නේ? මේ අර පව් කරපු කට්ටිය කලින් භවයේ මම අවුරුදු 80ක් හිටියන්න ගැහුවා ජැක් එක නිත්‍යයි කියලා නේද? අන්න එහෙම නිත්‍යයි කියන එකේ පසු සංඥාව තමයි ditthi ආශ්‍රය. එදී ඕක එන්නේ ඉන්න වැඩි වෙනවා ditthi යෝගේ. මේක දරා ගන්න බැරි තත්ත්වයටපත් වුණාම ditthi සල්ලේ. අන්න ඒ වෙලාවේ ඕගලන්ට ඊ තලයක් වදිනවා. මොන වගේ තලයක්ද? අනත්තු දෙයක් අත්තා වශයෙන් තමානුවන්නේ තමා වශයෙන් ඊ තලයක්. ඊ තලයේ ලේබල් එක ගහලා තියෙනවා ඒ තමා කියලා. එතකොට ඒකේ විස හැටියට තියෙන්නේ මොකද්ද? තමා නොවේ කියන එක. තමා self මෙතන තියෙනවා අනත්තා කියන එක තමා නොවේ කියන එක. ඉතින් ඕගලන්ට ඕක පේනව නේද? මේ පළක් කාලාට දැන් ඕගොල්ලෝ රස්සාව එහෙම මගේ කියලා නෙහෙම ගන්නෙ නේද? ඉතින් පළක් කාලාට ඔෆිස් එකට යනකොට ඕගලම ගේට්වේන්වත් ගන්න නෑ නේද? ඒතර අනිත් කට්ටිය ඇතුලේ ඉන්න තමා විතරක් එළිය. ඉතින් දැන් කල්පනා කරන කොහොමද ඒක උනේ? මේ මගේ රස්සාවනේ නේද? එතන ඕක රස්සාව ඕගලන්ගේ නෙමෙයි කියන එක ඒ ආයතනින් එහෙම පෙන්වා දීලා තියෙනවා නේද? එතකොට දැන් ඉතින් මේක උනාට පස්සේ දැන් ඉතින් සංඥා උපග විඥානත් තිටති. විඥානය සංඥාවේ එළඹ සිටිනවා. ඒ මොකද සංඥාවෙන් තමයි චේතනාව වෙන්නේ කියලා. එතකොට අපි මෙතෙන්ට ආවට පස්සේ ඒ විඥානි සංඥාවේ එළඹ සිටිනවා කියන එක තියෙනවා. ඉතින් මේක නිසා අපි බයෙන් අගති ගමනක් යනවා. ඇයි අපි බයෙන් අගතියට යන්නේ? හදන්නා වූ සංස්කාරය බෙදේ කියලා තමයි බයෙන් අගතියට යන්නේ. ඒ කියන්නේ මිතන්න බලන්න වඩු වාසුන් නැහැ කෙනෙකුට ලී කෑලි තුනක් හම්බ වෙනවා මේසයක් හදන්න. එතකොට ලී කෑලි දෙකක් හොඳයි එකක් ගුල්ලෝ ගහලා. වාසුන් නැට කරගන්න දෙයක් තිබුණ නැහැ මේසේ හැදුවෙන් පස්සේ වාසුන් නැට පේනවා මේ දකුණු පැත්තේ කවුලට ඇවිල්ලා තියෙන අර ගුල්ලෝ ගහපු ලී කෑල්ල. දැන් වාසුන් නැට බයයි මේක මේ කඩාගෙන වැටේ කියලා නේද? එතකොට හදන්නා වූ සංස්කාර මිදෙයි කියලා තමයි බයෙන් අගතියට යන්නේ. ඉතින් මෙතන උත්තර තුනක් තියෙනවා. ව්‍යාධියයි ශෝකයයි අප්‍රියයි සංපයෝගයයි. අර ඉරි දෙක ගන්න උත්තරේ තමයි ශෝකය කියන එක. ඉතින් අපි අර ඉස්සෙල්ල කිව්ව භාවනාව අපි දික් කරමු නේද? මේ කබලින්කාර ආහාරේ රාගසල්ලේ කරකෝල මල මුත්‍රා අසුචිකානෝක විඥානීය වැසගන්න සලස්සෝ. ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා අපි ඇති කරගත්තේ දුක්ඛයක්. ඒ දුක්ඛයේ ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සය. දෝමනස්ස සාගතු සංඥාවෙන් හදන සංස්කාරයේ තියෙන ශෝක කරන ස්වභාවය. ඉතින් මේ භාවනාව අපි තව චුට්ටක් දික් කරනවා. දැන් එතකොට දැන් මේ ශෝක කරන සංස්කාරයෙන් තමයි අපි මේ විඥානීය කියන එක සකස් කරන්නේ. ඔය විඥානාහාරය කියන එක තේරුම් ගන්න තථාගතයන් වහන්සේ උත්තමාංශ සූත්‍රයේ පෙන්නනවා එක මනුස්සෙක් හොරකමක් කරලා එයාව මේ රාජබඩේ අල්ල ගන්න. අල්ලගෙන ගිහිල්ලා රජුරු ඉස්සරහාට ගිහිල්ලා කියනවා රජතුමනි මෙයා මෙහෙම මේ හොරකමක් කළා එයාට මේ කැමති දඬුවම දෙන්නයි කියලා. ඒ බාර රජුරු කියනවා මෙයාට උදේ වරුවට කසපාර 100ක් ගහන්නයි කියලා. ඒ බාර දවල්වල රජුරු ආන කොහොමද අර මිනිස්සයා තාමත් ජීවත් වෙලා ඉන්නවා කියලා. ඒ බාර කියනවා එයාට තවත් කසපාර 100ක් ඒ දවල්ට ගහන්න කියලා. අවස්සල රජුරු ආන කොහොමද අර මිනිස්සයා තාම ජීවත් වෙලා ඉන්නවා කියනවා. එහෙනම් හවසටත් කසපාර 100ක් ගාන්නේ කියනවා. දැන් කසපාර 300ක් වදිනවා නේ. එතකොට බුදුහාමුදුරු ආනෝ ඒගොල්ලෝ හරි දුකක් විඳිනවා නේද කියලා. භික්ෂුන් වහන්සේලා කියනවා එක කසපාරක් වදුනත් හරි දුකක් විඳිනවායි කියලා. ඉතින් කසපාර තමයි අපිට වදින්නේ නේ 300ක් වදිනවා. කොහොමද ඕගලන්ට පළවෙනි එක කසපාර වදින්නේ? එලාම් එකෙන් නේද? පළවෙනි එක එලාම් එකෙන්. එලක් අය එලාම් එක ගල්ලා පොලේ ගහනවනේ. මේ කේමල නිසා මේ නිදා ගන්නත් නැහැ කියලා නේ. දැන් හිතන්නකෝ බලන්න ওই ගාල්ල පැත්තේ මිනිස්සේ කොළඹ වැරට එනවා. එතකොට මේ මිනිස්සයා මේ රෑ 10ට විතර වෙන්නේ නැති නිදාගත්තේ. දැන් ඉතින් එලාම් එක තිබ්බා උදේ 3ට නැගිටින්න 4ට කෝච්චිය යන්න නේ. ඔන්න පළවෙනිම කසපාර වැදුනා එලාම් එකකින්. දැන් ඉතින් ඒ බාර ඉතින් එයා යනවා කුස්සියට ඉදිමර ගාතේ නේද? කුස්සිය දැක්කාම සතුටක් දැතියි. නෑ නේද? තව කසපාරක් වදින්න. දැන් ඉතින් කල්පනා කරනවා මොනවද උයන්නේ නේද? බෝංචිද කැරට්ද නේද? අර මෙනු එක මාරු කරන්නත් එපා හැමදාම එකම නැතුව. තව කසපාරක් වදිනවා. ඊට පස්සේ මෙතින් මේ පොද්දට දාන්න ලුණු ටිකක් තක්කලි ගෙඩියක් එහෙම නැත්නම් තව කසපාරක්. පොද්දට ලුණු වැඩි නම් තව කසපාරක්. පොද්දට ලුණු අඩු නම් තව කසපාරක්. ඉතින් මේ මනුස්සයා කන්නේත් නැහැ බලක් ගලාවට අර මහත්යට බත් එකයි ළමයින්ට සැන්විචුසුයි හැදුව දූවලා ගිහිල්ලා කෝච්චියේ දෙනවා නේ. කෝච්චියේ ලුණා හොඳට කසපාර වදිනවා නේ. ඇයි දැන් පොල් බටවල වගේ නේ කෝච්චියවල නේ. ඉතින් ඕගොල්ලෝ බස් එකේ යනකොටත් ඕගොල්ලන්ට වදිනවනේ. දැන් බස් වල දාලා දෙනවනේ කංකරච්චලේට අර බයිලා වගේ සින්දු දාලා නේ. ඔන්න තව කස පහරක් වදින. ඉතින් හිර වෙලා වැඩට යනවා ගියාම ඔෆිස් එකේ අය කියනවාද අනේ මේ ඔයා හරියට මේ හිර වෙලා මහන්සිලා ආවේ වාඩි වෙලා ඉන්න මන්ට එකක් හදලා දෙන්න ගෙනත් දෙන්න කියලා. කවුරුවත් කියන්නේ නැහැ නේ. මොකද පරක්කු වුණේ. ඊට පස්සේ පරක්කු වුණොත් මේ දොට්ට දානවා කියනවා. පඩියක් කපනවා කියනවා නේ. තව කස පහරක් වැදුනා. කමන්නේ බඩි හම්බෙනවනේ කියලා ඉවසගෙන ඉන්නේ. දවල්ට ඉතින් ඒ පාර ඔන්න බත් එක කාලා එළවලු ටිකක් ගන්න යනවා. තවකස් බහරක් වදිනවා නේ. දැන් තියෙන පුළුවන් තරම් වස විසනේ නේ. ඒ පාර හවසට කෝච්චිය තවකස් පාර. ඉතින් ගෙදර ආවා. ගෙදර ආවම දකින්නේ කුස්සියනේ. කුස්සිය දැක්කාම සතුටක්ද? දැන් එක පාරක් දිව තව පාරක් උයපන් අම්මා නේ. ඔන්න තවකස් පාරක් වැදුනා. ඉතින් ඊට පස්සේ මේ අර 18 බබා ගෙදර එහෙම ඇවිල්ලා නැත්තම් තව කස පාරක් නේද? නිදා ගන්නත් නැහැ නේ. රෑ නිදා ගන්න ගියායින් පස්සේ ආපහු භයානක හිණ දැක්කොත් තව කස පාරක්. උදේ ඉඳන් රෑ වෙනකන් කස පාර නේ. වෙනවද මේ? අපිට වදින්නේ 300යි කියලා මේ බුදුහාමුදුරුවෝ ඇවරේජ් එක පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ 300 නෙමෙයි පළවත් දවස් වලට ඊට වඩා වැඩි නේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ අන්නේම තේරුම් ගන්න එක විඥාන ආහාරය. ඉතින් දැන් මේක හොඳ උදාහරණේ නේද? ඇයි එහෙම කියන්නේ? මොනව කරලාද මෙයාව මේ අල්ලගත්තේ? වරකමක් වාගේ එකක් කළා නේද? ඒ කියන්නේ කර්ම විඥාණය දුක් විඳින හැටි තමයි මේ පෙන්නා දුන්නේ. එතකොට ওই විඥාන ආහාරයෙන් අන්න එහෙම තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා රහත් කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. ඒකෙන් ඇති වෙන අනිත්‍ය නිට්ටියා කියන විපල්ලාසය නේද? එතකොට ඉතින් අපි ඒක පැහැදිලි කරානේ. ඉතින් නිට්ටයයි කියලා ගත්තා නම් දැන් ඇති වෙන අත්වාදු උපාදානේ තමා කියලා කෙනෙක් ඉන්නවා කියලා ඒකට ඇලෙනවා. අර සර් බෝඩ් එක උඩ යන එක්කෙන මේ මම ඉන්නේ මම මේ විඳින්නේ කියලා ගන්නවා නේද? ඔක ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට කියනවා having pursued a self clinging to it කියලා තමා ඉන්නවා කියලා ඒකට ඇලෙනවා. ඒකෙන් ඇති වෙන අවිද්‍යා යෝගය. මේ අවිද්‍යාව යෝගය කියලා කියන්නේ සසරේ බැඳ තබන ධර්මය. අවිද්‍යාව කියන එක ඔගොල්ලෝ මේ වෙනකොට ඉගෙනගෙන ඉවරයි. මොකද ඒක තමයි මේ විපල්ලාස 12ම තමයි අවිද්‍යාවට ආසන්නතම කාරණය වෙන්නේ. දැන් බලන්න පළවෙනි පාරේ තියෙනවා අසුභේ සුභයි කියලා සංඥාවක්, චිත්තයක්, දිට්ඨිය විපල්ලාස 3යි. දුක්ඛේ සුඛයි කියලා සංඥා, චිත්ත, දිට්ඨිය. දැන් 6යි. තුන්වෙනි පාරේ අනන්තේ අන්තා කියලා සංඥා, චිත්ත, දිට්ඨිය. දැන් 9යි. ඊළඟට අනිත්‍යේ නිට්ටියා කියලා සංඥා, චිත්ත, දිට්ඨි. දැන් 12යි. ඕක තමයි ආසන්නතම කාරණේ වෙන්නේ අවිද්‍යාවට. ඒක හරියට හිතන්න බලන්න මේ කන්දක් උඩ ඉඳන් මොදේ ලස්සන්ට පිරිසුදු වතුර පාරක් එනවා. ඉතින් ඕක බලන් ඉන්න බරුව එක්කෙනෙක් කන්ද උඩ නැගලා වතු පාට ඩයි එකක් දානවා. තව එක්කෙනෙක් පොඩ්ඩක් පල්ලෙහා ඉඳලා කොළ පාට ඩයි එකක් දානවා. තව එක්කෙනෙක් කහ පාට ඩයි එකක් දානවා. තව එක්කෙනෙක් නිල් පාට ඩයි එකක් දාන්නේ. ඉතින් ඕගොල්ලෝ ඉන්නේ අඳ බාමුල නම් ඔයගලන්ට හිතා ගන්න පුළුවන්ද මේකේ ඉන්නේ රතුද කොළද කහද නිල්ද කියලා? ඔක්කොම එකට එකක් කලවම් වෙලා නේ. අන්න ඒ වගේ තමයි ඕගලන්ට අද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. මොකද මම සුබයි කියලා ගත්ත නිසාද, සුඛයි කියලා ගත්ත නිසාද, අත්තා කියලා ගත්ත නිසාද, නිට්ටයයි කියලා ගත්ත නිසාද, නැත්නම් මගේ චිත්තය නිසාද, දිට්ඨිය නිසාද කියලා හිතා ගන්න බෑ. ඔක්කොම එකට එකක් සම්බන්ධ වෙලා. හරියට ඔය කඹේක උඩ පොටක් අරගෙන කියන්න බෑ නේද? මෙන්න මේ පොට තමයි මෙතන තියෙන්නේ කියලා. ඒක ඔක්කොම ඇඹරිලා තියෙනවා. අවිද්‍යා යෝගේ. ඒකෙන් ඇතිවෙන ඉදං සච්ඡාපි නිවේස කාය ග්‍රන්ථේ. මේකම සත්‍යයක් කියලා ගැට ගැහෙනවා. මේක ඇතුලේ තමයි මේ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප කියන ඒවා ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර අඹ ගෙඩිය මතකද? කුණු අඹ ගෙඩිය. රස්සාවක් කළ මාංශේල මාංශේලා බිල් ගොඩක් ගෙවලා රුපියල් 10ක් ඉතුරු කරගෙන කුණු අඹ ගෙඩියක් ගත්තා නේ. එතකොට දැන් ඉතින් ඕගොල්ලෝ මේ කුණු අඹ ගෙඩිය කපලා කෑවට පස්සේ ඉතින් රසයක් ඇති වෙනානේ නේද? එතකොට ඒගොල්ලෝ කියනවා නේද ඒක සුඛයි කියලා. බුදුහාමුදුරු කිව්ව මොකද්ද මේ ලෝකේ තියෙනවා කියලා? දුක්ඛය. එතකොට තථාගතයන් වහන්සේ දුකයි කියනකොට අපි කියනවා නෑ නෑ බුදුහාමුදුරනේ අඹ ගෙඩිය කනකොට මට නම් සුඛයි කියලා. අර මහන්සි වෙච්ච එක ගැන කල්පනාවක් නෑ නේද? පැය 10ක් 12ක් ගත කළා කියන එක ගැන හැඟීමක් නෑ. එතකොට ඒකම සත්‍යක් කියලා ගැට ගැහෙනවා. ඒකෙන් ඇති වෙන අවිද්‍යා ආශ්‍රය කියන එක. මේ අවිද්‍යා ආශ්‍රය කියලා කියන්නේ පසු සංඥාවක්. මොකේ පසු සංඥාවද? මේ තමා කියලා ගන්න එකේ, අත්තා කියලා ගන්න එකේ පසු සංඥාව. එතකොට දැන් පොඩ්ඩක් පැටලෙනවා නේද? දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා නේද අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රය කියලා. එතකොට ඒක එහෙමම නෙමෙයි. මේ මේ ඉදං සච්ඡාපි නිවේස කාය ග්‍රන්ථය අනුමත කරන්න ඕනේ. ඒක හරියට ඔයගොල්ලෝ මේ තැපැල් පෙට්ටියට ලියුමක් දාන මුද්දරයක් ගන්නවා. දාපු පළියට ඕක යනවාද? නෑ නේද? එතන ඒ පෝස්ට් මාස්ටර් බලනවා මේක මේ රුපියල් 10යි හරි 5 හරි ගාලා තියෙනවද කියලා. එයා අනුමත කරාම තමයි ඒක යන්නේ. එතකොට අත්තා කියන එකේ පසු සංඥාව අවිද්‍යා ආශ්‍රය වෙනවා ඉදං සච්චි අනුමත කළාට පස්සේ. ඉතින් යෝග එන්න එන්න වැඩි වෙනවා අවිද්‍යා ඕකේ. ඉතින් ඕක දරා ගන්න බැරි තත්ත්වයටපත් වුණාම මෝහ සල්ලය. අන්න ඒ වෙලාවේ ඕගලන්ට ඊතලයක් වදිනවා. මොන වගේ ඊතලයක්ද? අනිත්‍ය වූ දෙයක් නිත්‍ය වශයෙන් ඊතලයක්ව විඥාණයට බැස ගන්නවා. ඊතලයේ ලේබල් එක ගහලා තියෙනවා මේ නිත්‍යයි කියලා. ඒ පර්මනන්ට් කියලා. ඒක ඇතුලේ තියෙන මොකද්ද? විස. අනිත්‍යයි කියන එක ඉම්පර්මනන්ට් කියන එක. ඉතින් ওই විස මැතු වුණාම ඉතින් ඕගොල්ලෝ මැරලා වැටෙනවා කියන එකකුත් තියෙනවා. ඉතින් දැන් බලන්න මේ සංස්කාරයෙන් තමයි මේ විඥානය කියන එක සැකසෙන්නේ නේද? සංස්කාරපච්චා විඥානන නේද? සංස්කාරේ විඥානය සැකසෙනවා කියලා මෝහසල්ලේට ආවට පස්සේ සංකාරය අල්ලගෙන විඥානේ අන්න විඥානේ සංස්කාරයේ එළඹ සිටිනවා කියන එක තියෙනවා. දැන් වඳුරා අර ඉස්සෙල්ල රූප අත් වේදනාත් එහෙම අල්ලගෙන හිටිය ඒක ඔක්කොම අතහැරලා දැන් එයා අල්ලගත්ත සංස්කාර කියන අත්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මෝහයෙන් අගති ගමනක් යනවා. මේ මෝහයෙන් අගති ගමනට මේ ඡන්දයෙන් අගතිය, දේශයෙන් අගතිය, බයෙන් අගතිය ඔක්කොම අයිති වෙනවා. ඒකට අමතරව මෙයාගේත් අගති ගමන් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නව නේද ආලාර කාලාම එහෙම කල්පනා කළා මේ හත්වෙනි ධ්‍යානෙට එහෙම ගිහිල්ලා මෙතනින් පස්සේ මං ගිහිල්ලා මේ ලෝකෙ ඉපදෙනවා මම මැරෙන්නේ නැහැ කියලා නේ. අන්න ඒ වගේ ධ්‍යානයන් නිසා හරි අගති ගමන් යනවා. ඉතින් මේකේ උත්තර තුනයි. මොකද්ද? මරණයයි පරිදේවයයි යම් පිච්චන් නලබති තම්පි දුක්ඛය. අර ඉරි දෙක ගන්න උත්තරේ තමයි පරිදේවි හඬා වැළපෙනවා නේද? කසපහර වදිනවනේ උදේ ඉඳන් රාය වෙනකම් කේන්ද්‍රිත ගෑවෙනවා නේද? එතකොට එහෙනම් අපි අර ඉස්සෙල්ලා කිව්ව භාවනාව දික් කරමු. මේක තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි භාවනාව මතක තියාගන්න. මොකද්ද? පළවෙනි ලයින් එකයි කබලිකාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන, විඥාන ආහාර. ඊළඟට අවසාන ලයින් එකට ඉස්සෙල්ලා එක දුක්ඛ දෝමනස ශෝක පරිදේව. කොහොමද අපි බලන්නේ? මේ කබලින්කාර ආහාරේ රාග සල්ලේන් කරකෝල මල මුත්‍රා අසුචි ගානූප විඥානේ බැස ගන්න සලස්සෝ. ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගෙහිලා අපි ඇති කරගත්තේ මහා දුක්ඛය. ඒ දුක්ඛයේ ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සේ. දෝමනස සාගතු සංඥාවෙන් හදන සංස්කාරයේ තියෙන්නේ ශෝක කරන ස්වභාවය. ශෝක කරන සංස්කාරයෙන් හදන විඥානයේ තියෙන්නේ පරිදේවේ හඬා වැළපීම. එහෙමනම් අර කසපහර වැදිලා උදේ ඉඳන් රෑ වෙනකන් අපි අඬ අඬා ඉන්නවා කියන එක ගන්න. ඒක තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි භාවනාව. එතකොට දෙවෙනි භාවනාවට ඔයගොල්ලෝ කරන්නේ මෙතන මේ කබලින්කාර ආහාරයේ තියෙන තැනින් ඒ තමන් කණ්ඩ කැමති කෑමක් මනවඩනා රූපයක් තියෙනවා. ඉතින් මතකද අපි කිව්වා මේක මේ භාවනා කරනවා කියන්නේ රෙසිපි එකක් අරගෙන උයනවා. මේක තමයි රෙසිපි එක නේද? කබලින්කාර ආහාරයේ ඉඳන් චන්දාගතියට 10යි දුක්ඛයත් එක්ක 11යි. එතකොට දැන් තමන් මේ කණ්ඩ කැමති කෑමකුයි මනවඩනා රූපයකුයි තිබිලා තමන්ගෙන් ප්‍රශ්න කරනවා මේක කබලින්කාර ආහාරයද? ඔව් කෑම කබලින්කාර ආහාරයද? එතකොට අර මනවඩනා රූපය ඒකත් කබලින්කාර ආහාරයද? උත්තමාංස සූත්‍රයේ පෙන්වන්නේ තමන්ගෙම දරුවයි කියලා නේ. එතකොට එහෙමනම් ඔව් මම මනවඩනා රූපයත් කබලින්කාර ආහාරය. දැන් ඉතින් ඊළඟට තමන්ගෙම ප්‍රශ්න කරනවා මේක නිසා අසුභේ සුභයි කියලා විපල්ලාසයක් මට ඇති වෙනවා. දැන් බලන්න ඔය ආහාර ටිකක් මේසයක් උඩ තියලා තිබ්බොත් දවස් දෙකක් විතර තුන්වෙනි දවසේදී ඕගොල්ලෝ නහයත් වහගෙන තමයි ඒක බින් එකට දාන්නේ නේ. එතකොට ඔය ආහාරය අරගෙන ඕගොල්ලන්ගේ ශරීරය ඇතුළට දාගත්තොත් අර අසුචි හැටියට පිට වෙනකොට ඕගොල්ලෝ දන්නවා ජරා කොටක් කියලා. දවස් දෙකක් විතර දුවලා අසුචි හැටියට පිට වෙනකොට. එතකොට දැන් ඔය ඕගොල්ලෝ මේ භාවනා කරන කෙනෙක් හැටියට හිතන්නකෝ බලන්න මේ හෝල් එකේම රයිස් කුකර් එකක බත් එකක් ගහලා ඔයගොල්ලෝ භාවනා කරන්න පටන් ගන්න. බත් එක ඉඳෙනකොට ගඳයි. දැන් ඔය බත් බඩගින්නේ ඉන්න මනුස්සයා නම් ආ හොඳට උණු උණුයි බත් එකක් කන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් තර්ක ගත්තාම හොඳට පේනවා ගඳයි කියලා. ඔය බත් ටික අතින් කාලා සබන් දාලා අත හොදලා අතේ ඉවල බලන්න ඒත් ගඳයි. එතකොට අපි ජරා ගොඩක් තමයි මේ ශරීරයට දාගන්නේ. එහෙමනම් ඔන්න ඔය ආහාරය සම්බන්ධයෙන් අසුබෝ දෙයක් අපි සුබයි කියලා දාගත්තා. අර පුද්ගලයෙකුත් මෙතන තිබ්බනේ නේ. ඒ පුද්ගලයා නිසාත් මේ විපල්ලාසය තියෙනවා. ඔව් නේද? දැන් බලන්න ඔය මිනිස්සෙක් ගත්තා මල මුත්‍රා ගොඩක් නේ තියෙන්නේ. කට එහෙම ගඳයි. එතකොට තව පුද්ගලෙක් මේක ස්පර්ශ කරනවා. ඒ වෙලාවේ යා ගඳ ඉවසනවා. කටේ ගඳ ඉවසනවා. ඔව් එතකොට දිට්ටි විපල්ලාසය තියෙනවා නේ. අන්න එහෙනම් ටික් එකක් දැම්ම. ඔව් මට දිට්ටි විපල්ලාසයකුත් තියෙනවායි කියලා. දැන් තමන්ගෙන් ප්‍රශ්න කරලා බලනවා මේකෙන් මං කාමයන් දැඩිව ගන්නවද? ඕ මං මේ කන කෑම මට අදටත් ඕනි හෙටටත් ඕනි අනිද්දාටත් ඕනි. උපාදානේ නේද? අර පුද්ගලයා සම්බන්ධිනුත් එහෙම හිතන්නේ. දැන් ඊළඟට තමන්ගෙන් ප්‍රශ්න කරනවා මේකෙන් මට කාම යෝගය වෙනවද? ඒ කියන්නේ සසරේ මාව බැඳ තබනවද? ඕ මට ආහාර ඕන නිසා මං රස්සාවට යනවා. ඒක වැටෙන්නේ අදත්තාදානට. අදත්තාදාන නිසා මං ඉපදෙනවා. ඉපදුනාට පස්සේ මට ආපහු ආහාර ඕනේ. ඉතින් ඒ පාර මං ආපහු රස්සාවට යනවා. අර බල්ල කණු වටේ කරකුණා වාගේ ගැලවීමක් නැහැ. කාම යෝගේ සතරේ බැඳ තබනවා. දැන් ඒකෙන් කල්පනා කරනවා ඒකෙන් මට අභිජ්ජා කාය ග්‍රන්ථියක් ඇති වුණාද? ගැට ගැහුණාද නේද? ඕ මං ආහාරයට ගැට ගැහුණා. ආහාරය ඕන නිසා රස්සාවට ගැට ගැහුණා. රස්සාවට යන්න වාහනයක් ගත්තා මං ඒකටත් ගැට ගැහුණා. එතකොට ඒ විතරක් නෙමෙයි. ඒ ගෙදරක් ගත්තා ගෙදෙට්ටත් ගැට ගැහුණා ලිපටත් ගැට ගැහුණා ලිපේ ගලටත් ගැට ගැහුණා නේද? ඉතින් ඔයගොල්ලෝ ගැට ගැහිච්ච ඔක්කොම ගන්න ළමයා මගේ බල්ලා මගේ නේද? මාත්‍යා මගේ ඔක්කොම ගැට ගැහිච්ච ඒවා ගන්න. ඒකෙන් තමන් ප්‍රශ්න කරනවා මට කාමාශ්‍රයක් ඇති වුණා. ඒ කියන්නේ මේ සුඛයි කියන එකේ පසු සංඥා. ඕ මං ඊයේත් කිව්වනේ අර මනුස්සයාට මේ කෑම හරි රහයි කියලා නේද? එහෙනම් සුඛයි කියන එකේ පසු සංඥාව තියෙනවා. අන්න ඒකටත් දැම්ම ටික් එකක්. ඒකෙන් කල්පනා කරනවා මට කාම ඕගයක් ඇති වුණාද? ඒක එන්න එන්න වැඩි වුණාද නේද? දැන් බලන්න හිතන්නකෝ ඔයගොල්ලෝ මේ ගෙදරකට යනවා. ඒගොල්ලන් ගෙදර කෑමක් දෙනවයි කියලා ආරාධනාවක් ලැබිලා. ගියායින් පස්සේ ඒ ගෙදර ඉන්න නෝනා ඔය කරි එකක් අරගෙන ඔයගලන්ට බෙදනවා මේක කාලා බලන්න කියලා. ඔයගොල්ලෝ කාලා බලලා කියනවා ෂා මේක හරි රහයි. කොහෙන්ද මේක ගත්තේ? අර අහවල් සුපර් මාකට් එකේ. ඒ පාර ඔයගොල්ලෝ කිලෝමීටර් 10 15 හරි ගිවාගෙන යනවා ඔබ ගන්න කියලා නේද? එන්න එන්න වැඩි වුණා. ඉතින් ඔක දරා ගන්න බැරි තත්ත්වයටපත් වුණාම රාග සල්ලය. අන්න ඒ වෙලාවේ ඔයගලන්ට අර ඊතලයක් වදිනවා. මොකද්ද? අසුබෝධයක් සුබ වශයෙන්. ඊතලයක් ඔ විඥාණයට බැස ගන්නවා. ඉතින් ඒක මතක තියාගන්න පුළුවන් නේ අර මං කිව්වේ තරුණ ගෑල් ළමයෙකුට තරුණ පිරි ළමයෙක් එහෙම හම්බුණාම පපුව ගැහෙනවා කියලා නේ. ඒකෙන් මතක තියාගන්න පුළුවන්. තමන්ගේ තරුණ කාලේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට ඒක නිසා මොකද වෙන්නේ? දැන් ඉතින් මේ කබලින්කාර ආහාරය නිසා තමයි අපි රාග සල්ලයට ආවා. ඒ පාර අපි රූප උපග විඥානත් තිටදී නේද? එතකොට එයාගේ මනස අර රූපේ තමයි යන්නේ දැන්. ඒක මතක තියාගන්න පුළුවන් බත් කතේ කතාවේ. අර උගුරෙන් පල්ලෙහාට ඕකනේ ආපහු බත් කටම දාගත්තා නේද? රූපේ තමයි ඒක. දැන් අර ගෑනු ළමයාගේ පිරි ළමයාගේ කතාවේ නම් එවනම් අර පිරි ළමෙක් නම් අර ගෑනු ළමයා ගැනම සිත යනවා නේද? රූපය අල්ලගෙන විඥානේ ඉන්නවා. ඉතින් දැන් ඕගලන්ට කට්ලට් වගේ දේවල් නම් ඕනේ. ඉතින් ඒකට බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා හරියන්නේ නැහැ නේද? මොකද කරන්නේ? බැල්ලියෙක් බඩකට හරි රිංග ගන්න වෙනවා. ඒ කියන්නේ මලමුත්‍රා අසුචිකානුක විඥානේ වැස ගන්නවන්නේ ඡන්දයෙන් අගති ගමනක් යනවා. ඉතින් මේකන් ගිහිල්ලා මම ඇති කරගත්තේ මොකද්ද? මහා දුක්ඛයක් නේද? ඉතින් මේ දුක්ඛේ නැවතත් ඇති කරගන්න ඕනේ වටිනවද කියලා හොඳට කල්පනා කරලා බලන්න. එතකොට පළක් ඉතින් මේක බලනකොට මේක මේ අඩුතක් සේරු කරන්නත් එපා, වැඩිතක් සේරු කරන්නත් එපා. අඩුතක් සේරු කරනවා කියන්නේ කෙනෙක් කල්පනා කරනවා මොකද්ද මේ කියන්නේ? කෑමක් ගැන කියනවා, කාමයක් ගැන කියනවා. මම මේ නාම රූප භාවනා කරන මනුස්සයනි කියලා නේ. නාම රූප කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඔය පටිච්චසමුප්පාදයේ ඉහළ ගුරු භාවනා කරන්න ඕනේ අනාගාමී අය. අනිත්‍යය තමයි පල්ලෙහා ගුරු භාවනා කරන්න. දැන් අපි එතන ඉන්නේ පටන් ගත්තේ මතකද? නන්දියෙන් උපාදානි, උපාදානි භවේ, භවෙන් ජාති, පල්ලෙහා ගුරු කියව තේරෙනවා. උඩපුරුක ඉතුරු කරන්න ඕනේ අනාගාමියට. ඒවා ටිකක් ගැඹුරුයි. ඔය නාම රූප කියන වචනය ගත්තට හරියන්නේ නැහැ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කිව්වේ මේ කබලින්කාරාහාරය මෙහෙම තේරුම් ගත්තා නම් එයා අනාගාමී කිව්වා. ඉතින් තමන් අනාගාමී නෙවෙයි නම් කල්පනා කරන්න මම මේ නොදන්නාකමට බුදුහාමුදුරන්ට ගරහනවා නේද කියන එක නේ. පළක් අය වැඩිතක් සේරු කරනවා. පළක් අය කල්පනා කරනවා අප්පච්චි මෙතන කාරණා 10යි. දුක්ඛයත් එක්ක 11යි. මං කොහොමද දැන් මේව මතක තියාගන්නේ? මං වයසයි නේ කියලා නේ. ඉතින් දැන් බලන්න ඒ වුණාට ඕගලන්ගේ ගෙදර යතුරු හංගපු තැන, සල්ලි හංගපු තැන මතකයි නේ? පේනවද මේ සංසාරේ අනේකට ওই තරම් මතක තියාගන්න පුළුවන් නම් මේ සංසාරයෙන් ගැලවෙන එකට පොඩ්ඩක් මතක තියාගන්න බැරිද? ඉතින් මේකේ අපි හිතමු මොන්න ඕගලන්ට මේ ඕගේ මතක නැහැ, සල්ලේ මතකයි. එවනම් සල්ලි ටිකක් වැඩියෙන් වඩනවා. ඉතින් පෙරක් කාට ඕකත් මහා කරදරයක් නේ. මෙච්චර මෝඩද මට මෙච්චර මතක තියාගන්න බැරිද කියලා නේ. ඉතින් එහෙමනම් ඔයගොල්ලෝ භාවනාවට පෙරම ඔය පොත දිගහැරලා තියාගන්න ඔඩොක්කේ. ඔය 17 වෙනි පිටුව නේ. ඒ වෙලාවට නම් පොත් පෙරලන්න යන්න එපා. මොකද භාවනා කරන අයට කරදර වෙන්නේ නැතුව අපි භාවනා කරගන්න එපා නේද? එතකොට දැන් ඉතින් එකක් මතක නැත්තම් අන්න එකක් දෙකක් ඕකෙන් බැලුවට කමක් නැහැ. හැබැයි ඉතින් හැම එකම බලන්නත් යන්න එපා. එතකොට ඒක නිකන් හරියට ලෝඩින් අන්ලෝඩින් වාගේ නේ. අර විඥාණයත් ඔක බිමින් බාලා දීලා යන්න කැමති වෙනවා. මේක මනසෙන් නිකරන්න ඕනේ. ඒකත් දෙකක් මතක නැත්තම් බැලුවට කමක් නැහැ. එතකොට දැන් භාවනා දෙකක් කිව්වා නේද? තුන්වෙනි භාවනාවකුත් තියෙනවා. ඒකට අපි හරහට බලනවා. දැන් බලන්න ඕගලන්ට මේ බබාවාගේ රූපයක් තිබුණා ජාති. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මෙල්ල මනෝ මේ කායෙන් ඉන්න කාලණෑ වාගේ දුකයි. අන්න බබාවගේ රූපයෙන් වෙන් වුණා. ඒ නිසා ප්‍රියේහි විප්පයෝගේන ජාති දුක්ඛ ස්පර්ශ වේමින් ප්‍රියේ විප්පයෝ. ඉතින් මේ ජාති ශරීරය එකයි නේ තියෙන්නේ. ඒතර මනාපු මේ ශරීරයෙන් වෙන් වුණා නම් ඉතුරු ඒවා ඔක්කොම අප්‍රියයි. එහෙනම් ප්‍රියේ විප්පයෝගෙන් අප්‍රියේ සම්පයෝගය. එහෙනම් ජරා දෝමනස් ස්පර්ශ වේමින් අප්‍රියේ සම්පයෝගය. ඉතින් ඔක අපිට පෙන්වන්න පුළුවන් අර අපි ඉරි ඇඳලා තියෙනවා ඩයග්‍රෑම් එකේ. ඕගලන්ටත් ඔන්නම් ඇඳ ගන්න පුළුවන්. ජාති දුක්ඛ ස්පර්ශ වේමි ප්‍රිය විප්පයෝ. ජරා දෝමනස් ස්පර්ශ වේමි අප්‍රිය සම්පයෝ. ව්‍යාධියයි ශෝකයයි ස්පර්ශ වේමි යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛය. ඔයගොල්ලෝ මේ භාවනාවට ගන්න මේ පළවෙනි අරෝස් දෙක විතරයි. ජාති දුක්ඛ ප්‍රිය විප්පයෝ, ජරා දෝමනස් අප්‍රිය සම්පයෝ. මේ තුන්වෙනි එක අපි ගන්නෙ නෑ. ඒතර කාරණා 6යි නේද? හැබැයි ඉතින් මේ දුක්ඛය ඇති වෙන්න නම් අපි ඉතින් මනෝමය කායෙන් ඉන්න කාලණෑ වගේ දුකයිනේ. එහෙමනම් ව්‍යාධියයි මරණයයි ඇති වෙන්න ඕනේ. ඒතකොට මේ දෙකත් එක්කව කරාම කාරණා 8යි. ඉතින් මේ භාවනාව අර ඉස්සෙල්ලා කිව්ව භාවනා දෙකටම වඩා ගැඹුරුයි. මොකද මේකේ පළවෙනි පාරේ, දෙවෙනි පාරේ, මේ තුන්වෙනි පාරේ, හතරවෙනි පාරේ උත්තරත් මේකට හා සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට මේක තමයි තුන්වෙනි භාවනාව. එතකොට පළවෙනි භාවනාව නැවතත් මතක් කරනවා නම් මොකක්ද ඒක කරන්නේ? මේ කබලින්කාර ආහාරය රාගසල්ලයෙන් කරකෝල මලමුත්‍රා අසුචිකානුක විඥානේ බැස ගන්න සැලැස්සුවා. ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා අපි ඇති කරගත්තේ මොකද්ද? දුක්ඛයන්. ඒ දුක්ඛේ ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සයක්. දෝමනස්ස සාගත වූ සංඥාවෙන් හදන සංස්කාරයේ තියෙන්නේ ශෝක කරන ස්වභාවය. ඒ ශෝක කරන සංස්කාරයෙන් හදන විඥානයේ තියෙන්නේ පරිදේවේ, හඬා වැළපීම නේද? ඉතින් කසපහර වැදිලා උදේ ඉඳන් රෑ වෙනකන් අපි අඬ අඬ ඉන්නවා කියන එක තියෙනවා. ඒක තමයි පළවෙනි භාවනාව. දෙවෙනි භාවනාවට කරන්නේ මේ කබලින්කාර ආහාරය තියෙන තැනින් තමන් කණ්ඩ කැමති කෑම මනවඩනා රූපයක් තියෙනවා. මේ බිල්ඩින් එකක් වුණත් කබලින්කාර ආහාරය වෙනවා. මේවා කන සත්තු ඉන්නවා නේ. හැබැයි ඉතින් ඕගොල්ලෝ ඒ කන සත්තු නෙමෙයි හින්දා ඕගොල්ලන්ගේ ආහාරය තියන්නේ. ඒක තියලා තමන්ගෙන් මහනවා මේක කබලින්කාර ආහාරයද? ඔව් කෑම කබලින්කාර ආහාරය. මනවඩනා රූපය කබලින්කාර ආහාරය. පුත්තමාංශ සූත්‍රයේ පෙන්වනවා නේ තමන්ගේ දරුවා කියලා. ඉතින් ඒකෙන් තමන් ප්‍රශ්න කරනවා මට අසුබේ සුබයි කියලා විපල්ලාසයක් ඇති වෙනවා. ඔව් අර කෑම ඕගොල්ලෝ දන්නවා. ඒක ජරා ගොඩක් නේද? මං කිව්වේ දවස් දෙකක් තිබ්බනම් ගඳ ගන්නවනේ ජරාවත් තමයි ගන්නෙ. ඔයක නිසා මං සුබයි කියලා අරන් තියෙනවා. එතකොට අර පුද්ගලයෙක් තිබ්බනේ, ඒ පුද්ගලයා ඒ කටහෙම ගඳයි, මල මුත්‍රා ගොඩක් තියෙනවා. හැබැයි අපි ස්පර්ශ කරනවා මේක හොඳයි කියලා. එතකොට අපිට දිට්ඨි පල්ලාසයක් තියෙනවා. අන්න එහෙම හොඳට බලාගෙන ඉනවා. බලාගෙන ඇවිල්ලා මම මේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා මම මල මුත්‍රා අසුචිකානෝක විඥානේ බැස ගන්න සලස්සුවා. ඒකෙන් පස්සේ මට ඇතිවෙන දුක්ඛයක් නේද? ආපහු මේ දුක්ඛය ඇති කරගන්න ඕනිද කියලා තමන් කල්පනා කරනවා. ඒක තමයි දෙවෙනි භාවනාව. තුන්වෙනි භාවනාවට අපි හරහට යනවා. කොහොමද? බබා වාගේ රූපයක් තිබුණා ජාතිය, ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මෙරලා මනෝ මේ කායෙන් ඉන්න කාරණේ වාගේ දුකයි. බබා වාගේ රූපයෙන් වෙන් වුණා, ඒක නිසා ප්‍රියෙහි විප්පයෝගේ. ඒතකොට ජාති දුක් ස්පර්ශ වෙමින් ප්‍රියෙහි විප්පයෝගේ නේද? එතකොට මේ ජාති ශරීරය එකයි තියෙන්නේ. ඒකෙන් අයින් වුණා නම් අනිත්‍ය ඔක්කොම අප්‍රියයි නේද? එතකොට ජරා දෝමනස් ස්පර්ශයෙන් අප්‍රිය සම්පයෝ. ඉතින් මෙතන ව්‍යාධියයි මරණයේ කාරණා දෙක එකතු කළාම ඕගලන්ට කාරණා අටක් භාවනාවට තියෙනවා.